Honorable Tushara Indunil Amarasena.
Bahami Suti Mulasane Mantri Tumani. Ada me ayaya yojana ayat tete. Pirituru den awasyen mantri tuman lah hitayan anggota kongai. Namu Tushal pirisakna me istana ne. Ona ona. Itamat me honda ayaya. Hebei. Apa samahar mantri tumala visheshing ekabad vipakshe mantri tumala. Apa CM la ginawe me nathi dihit tamai me gollo hamadiyakma khata karan. Auleng aula te giye rata. Apahu nisi kalmana karne kita lak karala. Aurudeng dekaking ayah apahu hari hama mawat kita aragan. Eh me ana gaman marge thula. Me gollo alwaturen dunna ham unwatureng illa nawa. Unwaturen dunna ham alwatureng illa nawa. Allagan puluang narakamataning allagan nawa. Ia allah kan, mana hari dia? Me, jenama aja tulen tempat kalla, tamang ke deshpalnu ya pare hadagra, tamang porwal, tamang biruin tuan me hadan. Tama me, ekabat wipaksha menteri beriuging, thawud jadi kahapuham, kawat mandi.
Order, mula sunat garu Edward Gunasekara menteri tu.
Tuma kerjanya?
Mama, ekabat wipaksha menteri tu mekuing apa am komand mantu ma? Mesra ayway honda tu? Nee manu kor me manti orang kiri no? Mona dating, paripoi sini, alai lonoi, adu kerla misak mana mona tu? Mereka tu me hitanah hati. Dedas dah hatere, januari atawa ini dahim, dedas pahalwe januari atawa ini dahim patanggat, eh wiplawe tulah. Idae awam kerapu pradaan, ahar warga visipah, eh visipah ke mila, adat akan do pawat tangannya amil, eh mila tu sape ekshav, adat eh mila ma pawat tangannya amil, tawat kiyak kahari, rupiah kiyak inghar, tawat adukar ganaya amil, punce minis sungge merate, badikin ni namin sungge, saman janata agi, jiwana biad madu kirim, eh matamai ekabat dipaksha mantri itu beraya, matikka. Itu mage uttre uni. Itu mematamai mehitan. Tukur deng. Saman asalnya jangan tahu ke prasna. Ek prasna yang nevei. Dhanapati anda baduga hala. Ei kerana dewa tamai gulan prasni. Itu ensamam viseshen kieno. Ewa ke abiyog visala abiyog. Dewanta naibarak ek. Visala iha wahagiya dusane ek me dusane an. Kapakota kappa dukar dhamemi. Raja Vedamsa nisi kalmana karitte kita genemi, main nisi parat tamai peminemin ini. Tamam mekita, honda udaharne tamai garu mandu tamai pahuge kalle, evan gad pilbando visal andolne akti buna. Evan gad, nawa pilbando we jawaru pilbando, etibijo visal andolne uttre dal labila dieno. Garu mula sene mandu mani, sagarik samudriya arakshak raja kari. Nabi Khamudah itu api raja awal pasi, samudri arakshak raja kari api, heaven guard, samaga mengayun kalla, api nabi Khamudah itu dulu. Mei gatalnya pasukya awurudde November masa inala, Mei awurudde November masa, mana kote, Mei nabi Khamudri raja kari, nabi Khamudah itu ising ista kalla, rupiah khoti, desiya tisu na, ekennye. Million gatta hama dedas tunsiya tihaka labya. Aurudhaka kalaya katulata navika hamudava labagrati ino. Pahama dushani. Mechara kalaya avangard ganadhanu ha avangard javaruva pitipassi. Vasarakata monataram mudal kandaravak monataram danas kandaya. Ape ratat ahimikalad. Ape ratat natikalad. Dan navika hamudava eka raje ekabad aramudalat eka baradhinu. Me varshetula vitraku pepu e mudal. Eh, awan kan? Eh, wiyapar, eh, jawar, maharha, apa yang rata terakhir mereka perlu modal? Ini eh, ini hebat. Rata tulah nas tulah lagi, dewant. Apa yang rata terakhir ini itu? Dewal nisi kalmana karena katu tamai. Apa yang apahu? Langga kerja ni mungkin ini kerja macam bisheshing, tapi nas itu kian none. Eka apa yang viral viral semangat itu mah bohong. Hanya nak lada yang aduk kira macam adya apa ni? Gewasar yang kerap perlu modal. Mewah sahaja aduh ya, mereka balawat apadaya ke, mereka anu කරලා තියෙන වැරද්දක් කියලා එහෙම හඬනගමින් ප්‍රකාශ කළා. හැබැයි මම විමල් වීරවංශ මන්තුමාට කියනවා මේ ප්‍රායෝගික අත්දැකීමක් එතුමාට නොතිබීම පිළිබඳව මම විශේෂයෙන් කනගාටු වෙනවා. පසුගිය වසරට වඩා මේ වසරේ මුදල් අඩු වුණේ. අපි පළාත් සභාවල ඉඳලා මේ දේශපාලනයට ආපු මිනිස්සු වයම පළාත් සභාවට දුන්න සමස්ත මුදල වියදම් කරගන්න බෑ. අපි දිස්ත්‍රික් සම්බන්ධය කරන කමිටු රැස්වීමට යනකොට ඒකේ ඉන්න නිලධාරි කාර්මික නිලධාරි මහත්වරු ඒ අධීක්ෂණ නිලධාරි මහත්වරු ඒ ධාරිතාවයන් ප්‍රමාණවත් නැ ඒව ටෙන්ඩර් පටිපාටි වලට ලක් කරලා කොන්ත්‍රාත් කරන මහත්වරුන්ට ලබා දීලා ඒ ලබා දුන්න දැවැන්ත මුදල් ප්‍රමාණය මේ රටේ තියෙන ඒ නීති රීති පද්ධතියත් එක්ක ඒ සීමා සහිත සේවක පද්ධතියත් එක්ක ඉෂ්ට කරන්න බැරි වීමක් එක්ක යම් මුදල් ප්‍රමාණයක් ඉතුරු වුණා. ඒ ඉතුරු වීමත් එක්ක යම් මුදල් ප්‍රමාණයක් අඩු කළ නැවතත් මේ අවස්ථාවේ අපි ලබා දීලා තියෙනවා. ඉතින් විමල් වීරවංශ මහත්තයාට අපි කනගාටු වෙනවා. විමල් වීරවංශ මහත්තයාට ගණන් බැරිකම ගැන මම නැවත වතාවක් කනගාටු වෙනවා. එක දවසක් එතුමා කිව්වා මම මණ්ඩි සෝරුවක් ගිහිල්ලා නැහැ කියන එක. එතුමාට ඉගෙන ගන්න බැරුනේ. එතුමා ඉගෙන ගන්න කාලේ ආරක්ෂක හමුදාවන් විසින් මේ ඉගෙනුමට බාධා කළා. එතුමා හිරේවිලංගුවේ දම්ම නිසා තමයි එතුමාට ඉගෙන ගන්න බැරුනේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඉගෙන ගන්න කාලේ කරු මන්තමනේ ඉගෙන ගන්න ඕනේ. ඕකට ගමේ ගොඩේ කියන්නේ අර අමුවට පීදෙනවා කියලා. අමුවට පීදෙනවා. අර ඇටෙන් පොත්තෙන් බේරෙන්න කලින් පැලවෙන්න හදපු එකේ විපාක. ඇටෙන් පොත්තෙන් බේරෙන්න කලින් මෝරණකන් ඉඳලා පැල වුණා නම් ගෙඩි හැදෙනවා. ඉතින් දැන් මේ අර අමුවට පීදිලා පැලවෙන්න ගියපහම පොළයි දෙනවා. අනිතක විශේෂයෙන් රටක නායකයෙක් වෙනවනම් ශිෂ්‍ය සටන් වල නායකයෙක් වෙනවනම් ශිෂ්‍ය අරගල වල නායකයෙක් වෙනවනම් රටක පාලකයෙක් වෙනවනම් දෙයි හාමුදුරුවනේ ඉගෙන ගන්න ඕනනේ. කොළෙදිත් එකේ කිරි නෑ. ඒක බොල්. දෙයි හාමුදුරුවනේ ඉගෙන ගන්න ඕනේ. අර මෝඩකම කියන එක නැතුව බුද්ධිමත් නායකයෙක් වෙන්න නම් ඉගෙන ගන්නට කාලෙට ඉගෙන ගන්න ඕනේ. ඉතින් එහෙම ඉගෙන ගත්ත නැති නායකයෙක් එහෙම ඉගෙන ගන්නේ නැතුව පාලනය කරන්න හදන දේවල් මේ අපේ ජනතාවට දේශනා කරන දේවල් මේවා ඉතින් ජනතාව විශ්වාස කරනවා නම් දෙයියන්ගේ පිහිටයි ජනතාවට මේ බාගට ඇට්ටකුණා වෙච්ච කොළයි දිච්ච පාස්පෝට් දෙකයි එහෙම බඩුවගේ සංඛ්‍යාලය ඉගෙන ගන්න මම විශේෂයෙන් මම කනගාටුවට පත් වෙනවා. ඉතින් ඒකම දැන් අපේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු මහා ජරා ආයවයක් හැටියට මේක සමාජගත කරන්න හදනවා. ඇයි දෙයියනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මේ මන්ත්‍රීතුමාලගේම පාර්ශවයේ අද ගංගොඩට ගියපහම අද අපි සමුද්‍ර සහනාධාරයේ තුන්ගුණයක් කරලා තියෙනවා. සමුද්‍ර සහනාධාරයේ අපි තුන්ගුණයක් කරලා තියෙනවා. නිකන් නෙමෙයි හාල් කිලෝ 5කුත් එක්ක හැම සමුද්‍ර ලාභියෙකුටම හාල් කිලෝ 5කුත් එක්ක මෙතෙක් ලබා දුන්න සමුද්‍ර සහනාධාරයේ තුන්ගුණයක් කරලා තියෙනවා. හැබැයි ගංගොල මේ ආණ්ඩුවට බලිනවා. මේක මහ පුදුම අවනඩුවක් මේක. කිඹුල කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇයනවා ඉවසන්න බෑ. දැන් අපේ එක්සත් ජාතික පාක්ෂිකය අපේ ගංවල හූල්ලනෝ මයිත් ගරු මන්දතුමනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව බලයට පත් කරන්න ගහක් ගහක් ගානේ කොඩිවල් අදපු තාප්පයක් ගානේ පෝස්ටර් ගහපු ඉමහත් බලාපොරොත්තුවෙන් හිටපු අපේ එක්සත් ජාතික පාක්ෂිකයෝ අද සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් හූල්ලනෝ. ගමක ගත්තාම 80%ක් 90%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට තමයි සමුද්‍ර සහනාධාරය තියෙන්නේ. ගම ගත්තාම 10%ක් විතර තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමුද්‍ර සහනාධාරය තියෙන්නේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව ජනාධිපති කරන්න ගස්බඩ ගහපු පෝස්ටර් ගහපු අපේ මිනිස්සුන්ට සමුද්‍ර සහනාධාරය 5%ක්වත් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මෛතුමාට විරුද්ධ වැඩ කරපු මෛත්‍රීපාල සිරිසේන මෛතුමාව පරාජය කරන්න වැඩ කරපු ගංගොල ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිනිසුන්ට ඔන්න අපි මේසරේ අයවැයේදී පක්ෂ භේදයක් පාට භේදයක් කිසිම භේදයක් බලන්න නැතුව අපි තුන් ගුණයකින් අපි සමුළු සහනාධාරය වැඩි කරලා දීලා තියෙනවා. නිකන් නෙමෙයි හාල් කිලෝ 5කුත් එක්ක අපි දැන් අපේ එක්සත් ජාතික පක්ෂ මිනිසුන්ගෙන් බරුන් අහන්න ඕනේ අපිට සමුර්ධය දුන්නේ නැහැ කියලා. මම කියන්නේ මේවා විනිවිදව දකින්න මේවා සාධාරණව දකින්න අපි පක්ෂපාත බැලුවේ නැහැ. අවුරුදු 20ක් 30 ක්‍රියාත්මක වෙච්ච සමෘද්ධි ක්‍රියාදාමය තුල සවි ගන්නුණු බල ගන්නුණු කිසි කෙනෙක් නැහැ. දෙනවා කනවා දෙනවා කනවා නිසි වැඩ පිළිවෙලක් නැහැ ඒක හුදෙක් දේශපාලන ව්‍යාපාරයක් පමණයි හැබැයි ඒ දෙන සොච්චම වෙනුවට ඒ සොච්චම දීලා නිකන් හිටියේ නැහැ කොඩි ගහන්න වරෙන් බැනර් ගහන්න වරෙන් රැස්වීමේ අප්පිඩි ගහන්න වරෙන් කෑ ගහන්න වරෙන් ජය වේවා කියන වරෙන් එහෙම අද ඒව නැහැ අද දෙන දේ හරියට දෙනවා එහෙම සාධාරණ අයවැයක් තුල රටක් හැටියට මම හිතන්නේ මේ අසාධාරණ චෝදනා නගන එක වැරදි කියන එකත් මම තමුන්නාසයට මම මේ අවස්ථාවේදී විශේෂයෙන් අපි මතක් කරන්නට ඕනේ ඒකම අපේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එතුමා කිව්වා දැන් එතුමාලා මත්තල හැදුවලු එතුමාලා අධිවේගය හැදුවලු එතනින් එහාට එක අඟලක්වත් මේ අලුත් ආණ්ඩුව වැඩි දියුණු කළේ නැහැ. ඉතින් අපිට තියෙන ප්‍රශ්නත් ඕක තමයි. අපි දැන් මේ ඉපදෙලත් අපි මත්වලට ගියා. අනේ දෙයියනේ එක ගුවන් යානයක් නැහැ. අපි ආවට පස්සේ අර සෝමාලියාවට බත් ලොරියක් ආවා වගේ ඒක හිටපු සේවකයෝ අර පුදුමාකාර පාළුවකින් පුදුමාකාර කලකිරීමකින් ඔහේ හිටපු බඩු ටිකට අපි එතෙන් ගියාට පස්සේ අර සෝමාලියාවට බත් ලොරියක් ආවා වගේ දෙයක් වුණා. ඉතින් එහෙම දෙයක් අපි දැන් මේ කියන්නේ තවත් මේ මත්තල ගුවන්තොටුපළ පුළුල් කරන්න කියලාද? එතකොට මේ රටේ රට මැදින් යන්න උතුර සහ දකුණ යාකරන්න නිසි අධිවේගී මාර්ග පද්ධතියක් පළමු වතාවට සකස් වෙන්න තිබියදී පාරක් අයිනකින් මූදක් අයිනකින් ගාල්ලෙන් එහා පැත්තට මේ ළඟදී මම කතරගම යනකොට රෑ 11යි පැය භාගයකට එක වාහනයක් හම්බෙන්නේ. ඉතින් ඒ වගේ තවත් අපි ඉස්සරහට යන්න කියලාද? එනිසා නාමල් රාජපක්ෂ මහත්තයලා හෝ නාමල් රාජපක්ෂ මහත්තයලාගේ තාත්තලා කරපු දේවල් කරන්න නෙවෙයි මේ ආණ්ඩුව බලයට පත් උනේ කියන එකත් මම විශේෂයෙන් කියන්න කැමති. ඊගාවට දැන් කියනවා කර්ම අක්කර 15000ක් අරගෙන දැන් කර්මාන්ත ශාලා දාලා දැන් ඒක හොඳයිලු. දෙයි හාමුදුරනේ මේ හදාපු දේවල් මේ රටේ ජාතික ධනය විනාශ කරලා අපේ මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති කරලා මේ හදාපු දේවල් වලින් අපිට ගොඩ යන්න නම් දැන් එතනින් එහාට අපි මොනවා හරි වැඩපිළිවෙලක් අපි කරන්නට ඕනේ කියන කාරණේ මම විශේෂයෙන් මම කියන්නට ඕනේ. ඒකම දැන් ගමට අපි සල්ලි දීලා තියෙනවා මේ අයවැය තුල. ග්‍රාමීය ආර්ථිකය සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් විශේෂයෙන් අපිට තිබිච්ච ප්‍රශ්නක් තමයි ණය ගන්නකොට සුරකුම් තියන්නට අවශ්‍යයි. බොහෝ දෙනෙකුට එහෙම සුරකුම් නැහැ. ඒක බිංගංගලක අයිතියක් දේපලක් වත්කමක් නැහැ. ඒ අය සඳහා මිලියන් 500ක මුදලක් අපි වෙන් කරලා තියෙනවා මේ අයවැයේදී. කාන්තාවන්ට මල් වගාව, ගෙවතු වගාව, වෙනත් කටයුතු කෘෂිකර්මය තුල දීවර ගම්මාන ග්‍රාමීය වැව් 1500ක් ග්‍රාමීය වැව් 1500ක් සඳහා මිලියන 3000ක් අපි වෙන් කරලා තියෙනවා මේ අයවැයේදී. කෘෂිකර්මාන්තය සඳහා විශේෂයෙන් අපි දැක්ක පහුගිය කාලේ මේ දේශීය චින්තනයක් ගැන කතා කරන කණ්ඩායම් අපි දැක්ක දැන් විශේෂයෙන් අපේ අත්‍යන්ත්‍ර රැදපිලිය හෑන්ඩ්ලූම්ස් ඒ කර්මාන්ත අපි මේ මධ්‍යම ආණ්ඩුවෙන් අපි හැමතිස්සෙම පළාත් සභාවට තල්ලු කරලා දැම්මා ඕක මේවා අපි භාවිතයට ගන්න නෑ ඒක හරියට අර ගෙදරට ගේන පුටු සෙට් එක වගේ ගෙදරට ගේන පුටු සෙට් එක සාලේ මැද තියෙන පුටු සෙට් එකට අලුත් පුටු සෙට් එක එනකොට අලුත්ම පුටු සෙට් එක එනකොට සාලේ කලින් තියෙන පුටු සෙට් එක යනවා කුස්සියට ඊළඟට ඊගාව පරම්පරාවේදී ඊගාව පුටු සෙට් එක එනකොට සාලේ තියෙන පුටු සෙට් එක කුස්සියට යනවා කුස්සියේ තියෙන පුටු සෙට් එක ධර්මස්සට යනවා ඒ වගේ තමයි මේ අත්‍යන්ත්‍ර රැදපිලි ඒ ග්‍රාමීය කර්මාන්ත මේ මධ්‍යම රජයේ පරිපාලනයෙන් බැහැර කරලා පළාත් සභාවට තල්ලු කෙරුවා. ඒක අර හැමදෙස්සෙම ගෙදර තියෙන පුටු සෙට් එක වගේ. ඉතින් මෙන්න මේවා ආයෙ ආපහු. මේවා පළාත් සභාව සතු විෂයන්. ආයෙ ආපහු මේවා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා. අපේ දේශීය චින්තනය ග්‍රාමීය ආර්ථිකය ග්‍රාමීය කාන්තාවන්ට ගැමියන්ට නැවත මුදලක් දෙන්න අවශ්‍ය වෙන දේශීය චින්තනයක් දේශීය උරුමයක් දේශීය උරුවක් දේශීය සුවඳ මේ අයවැය ලේඛනය තුල තියෙනවා කියන එක මම විශේෂයෙන් කියන්නට ඕනේ. ඒකම දැන් විමල් වීරවංශ මහත්තයා දන්නවා ඔය ඖෂධ ගෙන්වීම ගැන එහෙම මම හිතන්නේ එතුමාලා සම්බන්ධයි. අපේ අපේ අයවැය තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ඖෂධ නියාමන අධිකාරි පනත ගෙනල්ල ඖෂධ වර්ග 48ක මිල ඖෂධ වර්ග 48ක මිල අපි මේ වෙනකොට 40%කින් අපි අඩු කරලා තියෙනවා ඖෂධ වර්ග 48ක මිල ඒක පහුගිය කාලේ අපි ගමන සල්ලි දුන්නා 1977 විප්ලවයෙන් පස්සේ ගමේ පොල්ලතු විවිය
දැන් අවසන් කරන්න
වාහ හිටෝ තව විනාඩි දෙකක් තියෙනව නේද මන්ත
ඔබතුමාට විනාඩි 8ක් වැඩිය දුන්නා මේ ඔබතුමා හැමදාම කාලෙ දෙන්නේ නැහැ කියලා නිසා දැන් අවසන් කරන්න
ග්‍රාමීය ආර්ථිකය තුළ අපි විශේෂයෙන් අපි විශාල මුදලක් අපි දීලා තියෙනවා ඉතින් ඒකම ශිෂ්‍යයන් පිළිබඳව ලැප්ටොප් පරිගණක පිළිබඳව බොහොම අවලාදයෙන් කතා කළා මම විශේෂයෙන් මේ සභාව තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තුල තමයි පාසල් සිසු දරුවන්ට හාහපුරා කියලා පොත් දුන්නේ. ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි පාසල් දරුවන්ට හාහපුරා කියලා නිලාඳුන් දුන්නේ. ඒකම මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ ආගමැතිතුමාගේ ආණ්ඩුවකින් තමයි ඊළඟ පරම්පරාවේ තාක්ෂණික දරුවා වෙනුවෙන් ලැප්ටොප් සහ පරිගණක දෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් මේ අයවැය
දැන් අවසන් කරන්න
කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව තමුන්නාසරත් මගේ ස්තුතිය පුද කරමින්
බොහොම ස්තුතියි
ආසන් කරන බොහොම ස්තුතියි
මීළඟට ගරු කේකේ පියදාස මන්ත්‍රීතුමා
ගුණසුනේ ගරු මන්ත්‍රීතුමනි 2017 අයවැය ඒකනේ සම්බන්ධව වචන කිහිපයක් ඇතු කිරීමට අවස්ථාව සලසන්නද ඔබතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. සැමට ප්‍රතිලාභ ලබන අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට හැකීම ගැන විශේෂයෙන්ම ගරු අධිකරු ජනාධිපතිතුමාටත් ගරු වගකීම්තුමාටත් ගරු මුදල් ඇමතිතුමාටත් මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරමි. විශේෂයෙන්ම මෙවර අයවැය ජනතාවාදී අයවැයක් හැටියට මම දකිනවා. එයට හේතුව විශේෂයෙන්ම ජනතාවට වැඩි බරක් නැතුව ජනතාව බලාපොරොත්තු වන අන්දමින් ජනතාවගේ දුප්පත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ටික ආරක්ෂා වෙන විදිහට මෙවර අයවැය ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලය තුල පසුගිය රජය විශේෂයෙන්ම පඩිවැඩි කිරීම සම්බන්ධව රාජ්‍ය සේවකයාගේ විශේෂයෙන් මතක් කරන්නට ඕන 2500ක් දෙනවා කියලා 2006 ඉඳලා ඒ පඩිවිඩියෝ වැඩි කරේ නැහැ. අවුරුදු අවසාන වෙනකම්ම මේ රජය අවසන් වෙනකම් මේ පඩිවිඩියක් කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් පසුගිය රජය බලයට අපි මේ රජය බලයට පත් වුණාට පස්සේ ඒ දසලක්ෂයේ 10,000 දීමනාව වාර්ෂික කීපකින් ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. ඊළඟට ඒ රජයේ සේවකයා ඒ බලාපොරොත්තු සුන්ව විසාම ගැන්නුනා එයාගේ බලාපොරොත්තු අවසන් වුණා. ඒ වගේම රජයේ සේවකයා මේ වන විට ඉතා සත්‍යමත්ව කටයුතු කරනවා. රජයේ සේවයේ ස්වාමිය සහ බිරිඳ සේවය කරනවා නම් එතන විශාල මුදලක් එතනට එකතු වෙනවා. ඒ වගේම අපි දකිනවා ගමේ කලින් තිබුණු ඒ පහුගිය කාලේදී මේ අසහනකාරී තත්ත්වය දැන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙමින් පවතිනවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතුව ගමේ ආර්ථිකයේ සත්‍යමත් ප්‍රවාහයක් පේන්න තියෙනවා. ගමේ නිෂ්පාදනය කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් පවතිනවා. මොකද රජයේ සේවය කරන්න බැරි අය රජයේ සේවයක් හොයාගන්න බැරි අය විදේශගත වෙන අය වෙනම ඉන්නවා. ඊට අමතරව රටේ සංවර්ධන කටයුතු ක්‍රමක්‍රමයෙන් දියුණු කරා ගෙනියන්න ප්‍රදේශ ජනතාවල ජනතාව ඉදිරිපත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ අයවැයෙන් රැකියා දුප්පත්කම දුරන් කිරීම සඳහා අඩු ආදායම් ලාභීන් සමුදි ලාභීන් 114ක වැඩි ප්‍රමාණයක් ඉන්නව 2000 කට මේක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අර බලාත්පාලන අමාත්‍යංශ යටතේ බලාත් සේවා පියසනමි ගාම රාජ්‍ය සේවා අවස්ථා ඉටුකරන සමුදි නිලධාරී ගාම නිලධාරී මේ සෞඛ්‍ය සේවිකාව, කුෂිකර්ම පරීක්ෂණ නිලධාරී සහ සංවර්ධන නිලධාරී එක පියසයකට ගෙන ඉන්න සේවා පියස නමින් සේවා මධ්‍යස්ථාන 1000ක් මේ රටේ ඇති කරන බලාපොරොත්තු වෙනවා. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ 4-5 දිනක් එක ග්‍රාම සේවා වසමක කටයුතු කරනකොට මේ 5 දිනාගෙන් සේවයක් හරියට ලබා ගන්න වැඩ පිළක් පිටෙක් තිබුණේ නැහැ. ඒ අය එක එක්කෙනා එක එක තැන ඉන්නේ. මේ ගමේ අය ඉතාම අපහසුතාවට පත් වෙලා ප්‍රාදේශීයකම් හරහා ගිහිල්ලා විශාල කරදරයක් වෙන්න වෙනවා මේ අයට මේ සේවය ලබා ගන්න. ඒ ක්‍රමේ නැති කළා මේ සේවා පියස 1000ක් පිහිටෙව්වට පස්සේ වසම් වශයෙන් එක ගානේ පිහිටෙව්වට පස්සේ විශාල පිරිසකට මේකෙන් සේවයක් ලැබෙන තත්ත්වයකට ඇති වෙනවා. ගමේ යම්කිසි විවිධීමක් ඇති වෙනවා. අපි ගමට ලබා දෙන මුදල් ප්‍රතිපාදන මේ හරහා ගම දියුණු වෙන වැඩපිළිවෙලක් තවත් ඉදිරියට එනවා කියන එක විශේෂයෙන් මෙතනින් මතක් කරන්න වෙනවා. ඒ වගේම ප්‍රවාහන පාසිකම් බලනදීදී ප්‍රවාහන පෞගිය කාලය තුළ ප්‍රවාහන ක්‍රමයක් හරියට තිබුණේ නැහැ ගම්වල. ඒවා දැන් ඒ ගාමීය මාර්ග ඉතා හොඳින් සංවර්ධනය වීම තුළ ගමේ ප්‍රවාහන සේවයත් ඉතාම දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ගමේ ප්‍රවාහනයට ඒ අවශ්‍ය පාසිකම් ලබලා දීලා තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා තව තවත් මේක වැඩි දියුණු කරගෙන ඉදිරියට යන තත්ත්වයකට මේ රට මේ ආයතන තුලින් ගෙනේ කියලා ඉවරලා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන මධ්‍යම කඳුකරේ වතු සම්බන්ධව මේ ආයතනයෙන් අරගෙන තීරණය ගන්නා වූ තීරණේ ඉතාම හොඳ තීරණයක්. එක සමහර වතු සාගරවලට වතු 35 40 වෙන්න තියෙනවා. ඒක ඒ වතු ඉතාම අභාවයට යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව ඒ වතු හරියට පාලනය කරන්නේ නැහැ. ඒ කියන්නේ අස්වැන්න නෙලා ගන්න පමණයි අවශ්‍ය පොහොර ලබා දෙන්නේ නැහැ. ඒ වගේම සේවකයන්ගේ දිහා හරියට බැලීමක් නැහැ. ඒ වගේ වැඩපිළිවෙල පහුගිය කාලය තුළ නොසිතුත් ඇති වුණා. ගස්කොලන්ටිය කපලා විකුණ ගත්තා. ඒ වගේ දේවල් වලින් වතු සමාගම් අන්තභාවයට ගිහිලා තියෙනවා. දැන් මේ ගත්ත ක්‍රමයෙන් අනුව අක්කර 50,000 තියෙන අයගෙන් ඒක අඩු කරලා අක්කර 5,000 දක්වා අඩු කරන්න මෙතන යෝජනා කරලා තියෙනවා. මේක හොඳ වැඩක්. මේ වැඩ තුළ වතු ඉතාම හොඳ තත්වයකට ඉදිරියේ කියන බලාපොරොත්තු මෙතනින් ඇති කරලා තියෙනවා. ඒ වගේම වතුකරේ විශේෂයෙන්ම වතුකරේ තියෙන සම්පත් ඒ වතුකරේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අන්දමටත් මේ රටට වැඩදායක වැඩ පිළිවෙලක් ඇති වෙන අන්දමටත් ඒ වතුකරේ දියුණුවක් ඇති වෙනවා නම් එතනින් අපි ඉස්සරහට එන්න පුළුවන් කියන තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන වතුකරේ තියෙන මුඩු ඉඩම් සංවර්ධනය කිරීම සඳහා නිෂ්පාදනය වැඩිදුරු කිරීමට තේ වගාවන් සඳහා මල් වගාව කිරීමට ඒ වගේම පළතුරු වගා කිරීමට මල්පැල සවන් 2000ක් ඇති කරන හදන 50% පොලිය සහනාධාරයක් යටතේ ණය පාසුකම් දෙන්න කුචකර්ම අවත්‍යෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හොඳ වැඩක්. විශේෂයෙන්ම ඉඩමක් නැතුව ඉන්න මේ වැඩකටයුතු කරන්න ඒ රැකියාව නැතුව ඉන්න ඒ ගෘහණියන්ට රැකියාවක් කළා මේ මල්පැල තවන් වලින් විශාල ආදායමක් ලබාගෙන මේ රට ආදායමක් ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් ඒ එතනින් ඇති කරලා තියෙනවා. ඒ වගේම මත්ස්‍ය කර්මාන්තය වැඩිදුණු කරගන්න පුළුවන් තත්ත්වයක් මෙතන ඇති කරලා තියෙනවා මේ වරයෙන්. ඒ වගේම කිරි හරක් කිරි ඉස්සර ගවපට්ටි පාලනයේ ගවයන් විශාල වශයෙන් ඇති කරා ඒවා ක්‍රමක්‍රමයෙන් ඒවා කරගෙන යන බැරි තත්ත්වයට පත් වුණ බොහෝ කාලය තුළ මේ ගස් ගවයන් 10-15 පමණ එක ඒකයක් ඇති කළා. ඒ ගවරට්ටි පාලන ඇති කිරීමේ තුළින් කිරි නිෂ්පාදනය වැඩි දියුණු කළ ඉවරලා මේ රටට ආදායම් ලබාගෙනත් ගොවියාගේ අතට මුදල් ලබා ගැනීමත් එතනින් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා කියන එක විශේෂයෙන් මෙතන පෙන්වන්න කරලා තියෙනවා. ඒ වගේම කිරි පිටි නිෂ්පාදනය වැඩි දියුණු කරන්නත් පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම කඳුකරේ තිබ්බ නිවාස ඉඩම් වලට තිබ්බ ප්‍රශ්නයත් මෙතනින් මෙවර ඇති කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මෙතනින් යෝජනා කරලා තියෙනවා. ඒකත් හොඳ දෙයක්. විශේෂයෙන්ම විශාල ප්‍රමාණයකට ඉඩම් ඔප්පු නැතුව විශාල ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. ඒ ඉඩම් නැති අයට ඉඩම් ඔප්පුත් ඒ වගේම ඔප්පු නැති අයට ඔප්පු ලබා දීමත් ඉඩම් අයිතියට ඉඩම් ලබා දීමත් කටයුතු කරන්න මේ යෝජනා වලින් ඉදිරිපත් වීම සම්බන්ධව විශේෂයෙන්ම මේ ආයවැය යෝජනාවටම විශ්වාසී කරමින් කාල වේලා ඉතාම සීමිත ප්‍රමාණයක් ලැබුණු මට අවශ්‍ය කරුණු කාරණා ටික ඉදිරිපත් කරන්න බැරිම ගැන මම කනගාටු වෙනවා. 2017 අයවැය ඉතා සාර්ථකයක් හැටියට මේ අවස්ථාවේ මතක් කරමින් මේ අයට සියලු දෙනාගේම සහයෝගය ලබා දීලා මේ බලාපොරොත්තු සියල්ල ඉටු කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්
කොතුමාට
ස්තුති කරමින් මගේ වචන සල්පේණි අවසන් කරනවා.
ඊළඟට ගරු වේල් කුමාර මන්ත්‍රීතුමා.
ගෞරව සභයේ තලමේ තාංගම රූපිනර වර්ගලේ සන්දර්ப்பத்திற்கு நன்றி. 2017 ஆண்டுக்குரிய வரவு செலவு திட்டம் இந்த நல்லாட்சியினுடைய 2வது வரவு செலவு திட்டம் தொடர்பாக சில கருத்துக்களை முன்வைக்க சந்தர்ப்பம் கிடைத்ததற்கு மகிழ்ச்சி அடைகின்றேன். குறிப்பாக இந்த வரவு செலவு திட்டமானது நல்லாட்சியானது உறுதியாக முன் செல்கின்றது என்பதனை எடுத்து காட்டுவதாக இருக்கின்றது. 2016 ஆண்டுக்காக நடைமுறையில் இருக்கக்கூடிய வரவு செலவு திட்டத்திலிருந்து அதனை அடிப்படையாக கொண்டு அடுத்த கட்ட நகர்வினை இந்த 2017 வரவு செலவு திட்டம் காட்டுகின்றது. அந்த வகையில் நாடானது கடந்த காலத்திலே வீழ்ந்திருந்த அகால அந்த பாதாளத்திலிருந்து மீட்கப்பட்டு படிமுறையாக மெதுவாக சரியான அந்த பொருளாதார அபிவிருத்தி நிலையை நோக்கி நகர்வடைகின்றது என்பதற்கு அறிகுறியாக இந்த வரவு செலவு திட்டம் அமைகின்றது. அந்த வகையில் நாட்டினை வழிநடத்துகின்ற ஜனாதிபதி அவர்களும் பிரதமர் அவர்களும் இந்த வரவு செலவு திட்டத்தை முன்வைத்திருக்கக்கூடிய நிதியமைச்சர் அவர்களும் மிக சரியான முறையிலே இந்த நடவடிக்கையை முன்னெடுக்கின்றனர் என்பது மகிழ்ச்சிக்குரியதாக இருக்கின்றது. குறிப்பாக இந்த வரவு செலவு திட்டத்தில் சகலரும் பேசுகின்ற முக்கிய ஒரு விடயம் ஒரு நாட்டினது வருங்காலத்திற்கான முதலீடுகளிலே முக்கியமான முதலீடாக அமைவது கல்வித்துறை சார்ந்து செய்யப்படுகின்ற முதலீடு. அந்த வகையில் இன்றைய இந்த வரவு செலவு திட்டமானது பரவலாக பேசப்படுகின்ற முக்கியமான ஒரு இடத்தினை கல்வித்துறை சார்ந்து காட்டப்பட்டிருக்கின்ற கரிசனையானது எடுத்து காட்டுகின்றது. இலங்கையினுடைய இந்த கல்வித்துறையிலே இன்று நாங்கள் காணுகின்ற ஒரு பாரிய இடைவெளி காணப்படுகின்றது. குறிப்பாக அரச பாடசாலைகளில் இருக்கின்ற நிலைமைகளும் அதே போல தனியார் துறையில் இருக்கக்கூடிய ஆங்கில மொழி மூல பாடசாலை அல்லது அந்த தனியார் துறையில் இருக்கின்ற சர்வதேச கற்கை நெறிகளை அடிப்படையாக கொண்ட பாடசாலை என்ற ரீதியிலே ஒரே நாட்டுக்குள் வசிக்கக்கூடிய எங்களுடைய பிள்ளைகள் இரண்டு பரிமாணங்களில் இரண்டு தராதரங்கள் கல்வி கற்கின்ற ஒரு நிலைமை இன்று ஏற்பட்டிருக்கின்றது. இதிலே குறிப்பாக இந்த தனியார் துறையில் இருக்கக்கூடிய பாடசாலை மாணவர்கள் இன்று இருக்கக்கூடிய இந்த பூகோள சூழலோடு நவீன கல்வி முறைகளை நவீன தொழில்நுட்பங்கள் உள்வாங்கப்பட்ட கல்வி முறைக்குள் அவர்கள் நகர்த்தப்பட்டிருக்கின்றதை நாங்கள் காணுகின்றோம். குறிப்பாக அவர்களினுடைய கற்கைகளிலே கணனிகளை மடிக்கணனிகளை பயன்படுத்துகின்ற லேப்டாப்களை பயன்படுத்துகின்ற டப் பயன்படுத்துகின்ற கூடுதலான நடவடிக்கைகளுக்கு இணையத்தை இன்டர்நெட்டை பயன்படுத்தி கொள்ளுகின்ற இந்த உலகத்தோடு இணைந்த ஒரு கற்கை நெறியினை கொண்டு செல்வதை காணுகின்றோம். அதனோடு ஒப்பிடுகின்ற போது அரச பாடசாலைகளில் இருக்கின்ற எங்களுடைய பிள்ளைகளினது நிலைமையானது அதிலிருந்து மிகுந்த கீழ்மட்டத்தில் இருப்பதனை யாரும் ஏற்கொள்ள வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. அவை இன்றைய இந்த வரவு செலவு திட்டமானது இந்த அரச பாடசாலையில் இருக்கின்ற தோட்டப்புற கிராமப்புற அந்த பிள்ளைகளையும் இத்தகைய சர்வதேச மட்டத்திலான ஒரு கல்வி நிலைக்கு கொண்டு வரக்கூடிய தரம் உயர்த்தக்கூடிய முன்மொழிவுகளை கொண்டிருக்கின்றமை வரவேற்கத்தக்கதாகவும் நாளைய நாளிலே எங்களது நாடானது எமது தேசமானது இந்த பூகோள சூழலுக்கு முகம் கொடுக்கக்கூடிய வகையில் எங்களுடைய மனித வளத்தை வளர்க்கக்கூடிய ஒரு அடித்தளத்தை இந்த வரவு செலவு திட்டம் இட்டிருக்கின்றது என்பதனை இங்கே நான் கூறி வைக்க விரும்புகின்றேன். அதே போல நான் பிரதிநிதித்துவம் செய்யக்கூடிய மலையக சமூகம் சார்ந்து இந்த வரவு செலவு திட்டத்தை பார்க்கின்ற போது மலையக சமூகமானது கடந்த 200 வருட காலமாக அடைய முடியாதிருந்த அல்லது எமது நாடு எமது தேசம் என தட்டி கூற முடியாது தடையாக இருந்த அந்த நில உரிமைக்குரிய வரலாற்று வெற்றி இந்த வரவு செலவு திட்டத்தில் கிடைத்திருப்பது மகிழ்ச்சி அளிக்கின்றது. கடந்த ஜனாதிபதி தேர்தலிலும் பாராளுமன்ற தேர்தலிலும் இந்த இந்த தோட்டங்களில் வசிக்கக்கூடியவர்களுக்கு 7% காணி வழங்கப்படும் என்ற உறுதி அளிக்கப்பட்டாலும் அந்த தோட்டத்தில் வசிக்கின்ற யாருக்கு அது வழங்கப்படும், அது எந்த அடிப்படையிலே வழங்கப்படும் போன்ற விடயங்களிலே இழுப்பறி நிலை தொடர்ந்து கொண்டே இருந்தது. அவை வழங்கப்பட்ட ஒரு சில காணி துண்டுகளுக்கு கூட சரியான உறுதி வழங்கப்படாத மீண்டும் அந்த நாங்கள் காணியற்றோர் என்ற காணி உடையோர் என்ற அந்த உறுதிநிலை அடையப்படாதிருந்தது. ஆனால் இந்த வரவு செலவு திட்டத்திலே மிக தெளிவாக லயமறைகளில் வசிக்கக்கூடிய சகல குடும்பங்களுக்கும் 7% கொண்ட ஒரு காணி துண்டு மிக தெளிவான நில உடமையோடு உரித்தோடு வழங்கப்படும் என குறிப்பிடப்பட்டிருப்பது மகிழ்ச்சி அளிப்பதாக இருப்பதோடு இந்த நல்லாட்சியிலே தமிழ் முற்போக்கு கூட்டணியாக நாங்கள் மலையக மக்கள் சார்பாக இணைந்து அடைந்து கொண்ட மிகப்பெரிய வெற்றியாகவும் இந்த இடத்திலே நான் பதிவு செய்ய விரும்புகின்றேன். அந்த வகையில் அதற்காக ஜனாதிபதி அவர்களுக்கும் பிரதமர் அவர்களுக்கும் இந்த நல்லாட்சிக்கும் என்னுடைய நன்றிகளை எனது சமூகம் சார்பாக இங்கே முன்வைக்க விரும்புகின்றேன். அதேபோல இந்த காணி முன்வைப்போடு சேர்த்து 25,000 வீடுகளை கட்டுவதற்குரிய முன்மொழிவு செய்யப்பட்டிருக்கின்றது. அவை மலையக பெருந்தோட்டத்தில் இருக்கக்கூடிய ஒரு சாபக்கேடாக லயமறைகள் இருந்து கொண்டிருக்கின்றது. இலங்கை வளர்ச்சி அடைந்து கொண்டு செல்கின்றது, பொருளாதார ரீதியாக வளர்கின்றது என்பதனை அளவீடு செய்கின்ற போது அது பிரதேச மட்டத்தில் சம அளவான வளர்ச்சியை கொள்கின்றது என்பதனை அளந்து கொள்வதற்கு இந்த நாட்டில் இருக்கக்கூடிய பெருந்தோட்டத்தில் உள்ள லயமறைகளை நாங்கள் உடைத்து அழித்து அதற்கு பதிலாக அந்த மக்களுக்கு தனி வீடுகளை அமைத்துக் கொடுக்க வேண்டிய தேவை எங்களுக்கு இருக்கின்றது. இல்லையென்றால் மொத்த சமூகமாகவே இந்த தேசத்தில் இருக்கக்கூடிய அனைத்து இதுவரையும் இருந்த அனைத்து அரசியல் தலைவர்களும் வெட்கி தலை குனிய வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. அவர்களால் இந்த ஆங்கிலேயர் கட்டி வைத்த அந்த லயத்திலிருந்து அந்த சமூகத்தை வெளிக்கொண்டு வர முடியாமல் இருந்திருக்கின்றது. ஆனால் இன்று இந்த நல்லாட்சியிலே அதற்குரிய அந்த ஆரம்ப அடித்தளம் இடப்பட்டு கடந்த ஆண்டிலே 1,000 வீடுகளுக்குரிய மலையகத்திலே தனி வீடுகளுக்குரிய ஆரம்பம் ஏற்பட்டது. இன்று அது 25,000 வீடுகள் என்ற நிலையை அடைந்திருக்கின்றது. ஆகவே எங்களுக்கு நம்பிக்கை பிறக்கின்றது, இந்த நல்லாட்சியினுடைய அடுத்த கட்டம் ஆகின்ற போது லயம் என்கின்ற சாபக்கேடிலிருந்து விடுவிக்கப்பட்டு ஒரு கௌரவத்தோடு சுய கௌரவத்தோடு வாழக்கூடிய ஒரு பெருந்தோட்ட சமூகத்தை ஏற்படுத்தக்கூடிய சூழல் எங்களுக்கு கிடைத்திருக்கின்றதை. அது மட்டுமன்றி இந்த பெருந்தோட்ட துறையிலே நாங்கள் பேசுகின்ற போது மிக முக்கியமாக பேச வேண்டிய ஒரு பிரிவினர் காணப்படுகின்றனர். குறிப்பாக அரச பெருந்தோட்டங்களிலே வாழுகின்றவர்கள். 1992 ஆண்டு ஆகின்ற போது இலங்கையில் இருந்த இந்த அரச பெருந்தோட்டங்கள் அனைத்தும் பகிரப்பட்டு 22 கம்பெனிகளுக்கு, பிராந்திய கம்பெனிகளுக்கு அவற்றினது நிர்வாகமானது பெற்றுக் கொடுக்கப்பட்டது. அதன் போது விளைச்சலிலே குறைவான, உற்பத்தி திறனிலே குறைவான சில தோட்டங்களானது அரச பெருந்தோட்டங்களின் கைகளுக்கு கீழ் வைத்துக் கொள்ளப்பட்டது. குறிப்பாக அவை மக்கள் தோட்ட அபிவிருத்தி சபை, அரச பெருந்தோட்ட யாக்கம் என்ற நிறுவனங்களின் கீழ் கொண்டு வரப்பட்டது. 92 ஆண்டிலிருந்து இன்று வரைக்குமே அந்த அனைத்து தோட்டங்களும் நட்டத்தில் இயங்கிக் கொண்டிருப்பதோடு அதற்கு அரச திரைசேரியிலிருந்து மாதா மாதம் அதனை நடத்துவதற்காக நிதி ஒதுக்கப்படுகின்றது. இந்த பெருந்தோட்டங்களினது நிலைமை மாற்றி அமைக்கப்பட வேண்டும், மேல்கட்டமைக்கப்பட வேண்டும், அந்த தொழிலாளர்களினுடைய நிலைமை மாற்றி அமைக்கப்பட வேண்டும் என காலத்துக்கு காலம் அரசுகள் பேசினாலும் ஆக்கப்பூர்வமான எந்த ஒரு வேலை திட்டமும் முன்வைக்கப்படாதது நாங்கள் அறிந்தது. அவை அந்த வகையிலே இந்த நாட்டில் இருக்கக்கூடிய மிக ஏழ்மையான, மிக கஷ்டமான, வாழ்க்கை தரத்தில் மிக குறைந்த மக்கள் எங்கே இருக்கின்றார்கள் என்றால் இந்த அரச பெருந்தோட்டத்திலே இருக்கக்கூடிய மக்களாக இருக்கின்றார்கள். இவர்கள் 1992 ஆண்டிலிருந்தே நடுகடலில் தத்தளித்துக் கொண்டிருக்கக்கூடிய ஒரு இலங்கையில் வாழுகின்ற மக்கள் தொகுதியினராக இருந்து கொண்டிருக்கின்றார்கள். இன்றும் அவர்களுக்கு கரை சேர முடியாமல் இருக்கின்றது. அவர்களுக்கு கரை சேரக்கூடிய ஒரு வழி இந்த வரவு செலவு திட்டத்திலே முன்வைக்கப்பட்டிருக்கின்றது. இந்த அரச பெருந்தோட்டங்களுக்காக அவற்றை மீள்கட்டமைப்பதற்காக கூட்டுறவு முறையிலே இளைஞர் கழகங்கள் முறையிலே இது பகிர்ந்து முன்னெடுக்கப்படும் என்ற முன்மொழிவு இருக்கின்றது. ஆகவே இந்த சபையிலே நான் தயவாக வேண்டுவது, கடந்த காலங்களிலும் மஹிந்த அரசாங்கத்தின் போது மேலதிகமாக இருக்கும் காணிகள் 2 ஏக்கர் படி இளைஞர்களுக்கு வழங்கப்படும் என்றும், 50,000 வீட்டு அலகுகள் கட்டப்படும் என்ற முன்மொழிவுகள் கூட அந்த வரவு செலவு திட்டங்களில் இருந்தது ஞாபகம். அவை அவ்வாறு அன்று இந்த நல்லாட்சியானது சொல்வதை செய்கின்ற ஆட்சியாக, சொல்வதை நடைமுறைப்படுத்துகின்ற ஆட்சியாக நாங்கள் நம்புகின்றோம், ஆட்சியாக இருக்கின்றது. அந்த வகையிலே இந்த அரச பெருந்தோட்டங்கள் முறையாக மீள்கட்டமைக்கப்பட்டு, இன்னும் ஒரு நிமிடம், முறையாக மீள்கட்டமைக்கப்பட்டு இந்த அரச நிர்வாகமானது இந்த அரச பெருந்தோட்டங்களிலே இருக்கின்றவர்களினுடைய நிலைகள் மீள்கட்டமைக்கப்பட வேண்டும் என கேட்டுக்கொண்டு மீண்டும் இந்த வரவு செலவு திட்டத்தை வரவேற்று விடைபெறுகின்றேன்.
சபாவத்துமணி, சபாவ ஹெட்ட பெருவரு நமையை தீர தக்வா கல்தபீத்துவை யோஜனாக்கள்.
சபா கல்தபீம யோஜனாவும் நலிந்து மந்திரித்துமா
உத்தரதிட
கூடி இதில் பத்கரான் அமித்துமா என வைக்கிற அதை நந்தியில தீரும்.
ஹோந்தாய் ගරු මුල්ලාසනාරෝ මන්ත්‍රීතුමනි, 2016 11 15 දින සභාව කල්තබන අවස්ථාවේදී විවාදයේ සඳහා ඉදිරිපත් කරන යෝජනාව සමනල කඳුමුදුනේ නැරඹී රත්නපුර කළුතර දිස්ත්‍රික් මැදින් කිලෝමීටර් 120ක් දුර ගෙවා රටේ වැඩිම ජල කඳක් රැගෙන කළුගඟ කළුතරින් මහමුදුනට වැටේ. ඒ එසේ වී තිබියදීත් කළුගං තොට පේන මානේ කළුතර නගරය ආශ්‍රිතව වෙසෙන ජනතාව කාලයක සිට පානීය ජල ප්‍රශ්නයෙන් පීඩා විඳිති. කුඩා නියන් සමයකදී පවා පානීය ජලයට කරදිය මිශ්‍ර වීම සුලභ තත්ත්වයකි. මෙම පානීය ජල ගැටලුව කළුතර නගර ආශ්‍රිතව පමණක් නොව මතුගම බේරුවලාදී ප්‍රදේශවල දක්නට ලැබේ. කළුතර දිස්ත්‍රික්කයේ මෙම පානීය ජල ගැටලුව විසඳීම සඳහා කඩිනම් ජල සම්පාදන ක්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා කර සිටිමි. ගරු මූලාසනාරුව මන්ත්‍රීතුමනි, මම මේ යෝජනාවේ සඳහන් කරලා තිබෙන ආකාරයටම අපි කවුරුත් අහලා තියෙනවා මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා. අපේ රටේ දිගම ගඟ කිලෝමීටර් 335ක් වන මහවැලි ගඟ උනාට වැඩිම ජලධාරිතාවක් මුහුදට අරගෙන යන්නේ කිලෝමීටර් 120ක් දිග කළුගඟ විසි. එය රත්නපුර කළුතර දිස්ත්‍රික් මැදින් ගලාගෙන ඇවිල්ලා අපේ කළුතර දිස්ත්‍රික්කේ නම්බපාණෙන් අපේ දිස්ත්‍රික්කේ ඇතුළත් වෙලා කළුතරින් මහමුහුදට වැටෙනවා. ඉතින් නිරතික මෝසමෙන් වැඩි ජල ප්‍රමාණයක් ලබන මේ කළුගඟ මැයි ජූනි ජූලි මාසවලදී සාමාන්‍යයෙන් අපේ දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත බුලස්සිංහල හොරණ සමහට කළුතර ආදී බොහෝ ප්‍රදේශ ගං වතුරින් යට කරනවා. එනිසා මහා ධන නිධානයක් කරගන්න ඕන කළුගඟ කළුතර දිස්ත්‍රික්කයට සමහර වෙලාවට විපතකින් තමයි අවසන් වෙන්නේ. මෙහෙම තිබෙද්දිත් මේ රටේ මහා ජල කඳක් අරගෙන මහමුහුදට වැටෙන මේ කළුගඟ මුහුදට වැටෙන මානේ කළුගඟ මුහුදට වැටෙනවා දකින මිනිස්සු හැමදාම මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මේ පානීය ජල ප්‍රශ්නේ. කළුතර නගරයේ වෙසෙන ජනතාවගේ ඉඳලා කළුතර මතුගම බේරුවල ආදී අවට ප්‍රදේශ ගණනාවකට මේ ජල ගැටලුව තියෙනවා. ඒ නිසාම කුඩා නියගයකදී වතුර හිඟවෙනවා විතරක් නෙමෙයි මේ නගරවල මිනිසුන්ට බොන්න සිද්ධ වෙන්නේ කරදිය. නියගයකදී මුහුදේ වතුර කළුගඟ දිගේ උඩට එනවා. ඒ වළක්වන්න තවම ක්‍රමවේදයක් සකස් වෙලා නැහැ. ඒ නිසා බට දිගේ මිනිස් ජනතාව ගෙවල් වලට බොන්න රෙදි හොදන්න සේරම කරන්න එන්නේ කරිජ්ජ මිශ්‍ර වෙච්ච වතුර. මේ මෑත මීට මාස දෙකකට විතර කලින් ඇතිවෙච්ච කුඩා නියඟයේදී පවා ඒ ජනතාවට මේ පීඩාවට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම මීට වසර ගණනාවකට කලින් කළුගඟේ එක් ස්ථානයකදී රෙමුණ කියන ප්‍රදේශයේ ජල පවිත්‍රාගාරයක් හදලා මේ ප්‍රදේශවල පානීය ජලය දෙන ව්‍යාපෘතියක් තිබුණා. හැබැයි ඒ ව්‍යාපෘතියනුත් කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල මිනිසුන්ට වතුර ලැබෙන්නේ නැහැ. මට මතකයි එකවරක් මේ කළුගඟෙන්ම පානීය ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ගෙනහැල්ලා එවකට නියෝජ්‍ය කතානායක වෙලා හිටපු අනිල් මොණසිංහ මැතිතුමාගේ අතින් විවෘත කළා. හැබැයි විවෘත කිරීමේ උත්සවයට කොහෙන් අර වතුර ආවෙ? එතනින් පස්සේ වතුර ආවෙ නැහැ. එදායින් පස්සේ අතරම තාමත් මතුගම නගරේ මිනිසුන්ටත් ඒ ජනතාවටත් බොන්න හරියම වතුර ටික ලැබෙන්නේ නැහැ. ඉතින් කොහේ හරි අර තෙත් කලාපේ තියෙන නිසා ලිඳක් කවාගෙන වතුර හොයා ගන්නවා මිසක් පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ නැහැ. එනිසා මෙන්න මේ ප්‍රශ්නය කළුතර නගරය ආශ්‍රිතවත් මතුගමත් බේරුවලත් මේ ප්‍රදේශවල ජනතාව මේ පීඩා විඳින ප්‍රශ්නය අපි විටින් විට මේවා දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවල සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් ඒ වයේදී ඒ මොහොතේදී බවුසර් වලින් වතුර බෙදීමේ පිළිතුර හැර වෙනත් හරිහමං උත්තරයක් ලැබිලා නැහැ. ඉතින් මේක ඛේදවාචකය තමයි. මහා ජල කඳක් මුහුදට වැටෙනවා බලබලා ඉන්න මිනිස්සුත් අවසානයේ බෝතල් කළ පානීය ජලය බොන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක කොම්පැනි වලින් ලාභයක් ඉතිරි වෙන අතරේ මේ හැබෑ ප්‍රශ්න උත්තරයක් ලැබිලා නැහැ. ඒ ප්‍රදේශවල විශේෂයෙන්ම මෑත කාලයේදී කළුතර නගරයේ ආශ්‍රිතව ඉඩම් මිලදී අරගෙන පදිංචි වෙච්ච වෙන්දේස ඉඩම් වල ඒ පදිංචි වෙච්ච ජනතාවලත් මේ ප්‍රශ්නේ තදට බලපාලා තිබෙනවා. ඒ නිසා මම මේ යෝජනාව ගෙනේ මේ මූලිකම කාරණේ තමයි දැන් අයවැය හරහා මුදල් ප්‍රතිපාදන වෙන් වෙනවා. රටේ ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. සා මේ ප්‍රශ්නය විශේෂයෙන් සලකලා බලලා අපිට යෝජනා තියෙනවා. කළුගඟ මීට ඉහළින් ජල පවිත්‍රාගාර හදලා මුළු කළුතර දිස්ත්‍රික්කයටම විතරක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ කොටසකටත් ජලය බෙදා හරින පුළුවන් විදිහේ ජල සම්පාද ව්‍යාපෘති හදන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තියෙනවා. සහ ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරපු මං හිතන්නේ මීට අවුරුදු 30 40 කලනුත් වෙන අදහස් ඉදිරිපත් කරපු අය හිටියා. එයාගේ යෝජනා අදහස් ඔක්කොම ගන්න පුළුවන්, සහාය දෙන්න පුළුවන්. සම මං ගරු අමාත්‍යමාගෙන් ඉල්ලන්නේ කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සලකලා මේ කළුගඟ පේනමානේ සිටින මිනිසුන්ට බොන්න වතුර ටික ලැබීම සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන කියන යෝජනාව ඉදිරිපත් කරන මම නිහඬව බොහොම සතුටුයි.
ගරු ගලප්පත්‍ර මන්ත්‍රීතුමා යෝජනා ස්ථිර කිරීම සභාපතිතුමනි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයස මැතිතුමා විසින් ගෙන්නද යෝජනාව මා මේ මොහොතේ ස්ථිර කරනවා. ඒක ඉතාමත්ම ඵලදායක කාලීන යෝජනාවක් නිසාම. ඔබතුමාට මම මතක් කරන්න ඕන මැතිතුමත් ඉන්න නිසා, දැන් වඳුරොන්ට ගෙවල් හදන්න මතක් වෙන්නේ වර්ෂාව වහිනකොටනේ. ජල සම්පාදන මණ්ඩලයට ජල යෝජනා ක්‍රම මතක් වෙන්නේ පායනකොට. නමුත් අපි දන්නවා මෙතුමා, අපේ මේ රට ඝර්ම කදාපී රටක්නේ. ඒ වගේම මේක සමකාසන්න නිවර්තන කලාපී රටක්. එතකොට මේකේ තියෙන ප්‍රධාන වර්ෂා කන්න දෙකක් තියෙනවා. මෝසම් ඉසදික මෝසම, ඉසාන්තික මෝසම. ඒ වගේම අපේ ප්‍රධාන කලාප දෙකක් තියෙනවා රටේ, තෙත් කලාපය, වීල් කලාපය. එතකොට තමුන්හ දන්නවා අනිවාර්යයෙන්ම මේ කලාප දෙකට වසරේ දෙකට බෙදුවොතින් වසර මාස 6 මේ කලාප දෙකටම නියං කාලයක් එනවමයි. තෙත් කලාපයටත් නියං කාලයක් එනවා, ඒ වගේම වීල් කලාපයටත් නියං කාලයක් එනවා. මේක සෝභා දහමෙන්ම ඇති වෙච්ච ක්‍රියාවලියක්. ඒතර මේක තේරුම් ගත්ත නම් ඔබතුමාලා හරියට වසර 69ක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම වර්ෂා කාලෙට මොන හරි තැනක ඕන්තරම් ඉඩ කඩන් තියෙනවා, ඔලේ බැරනම් අහසේ ඒ ජලාස හදන්න පුළුවන් මහා ටැංක හදන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. ඉතින් එහෙම කල්පනා කරලා බලලා මේ කළුතර දිස්ත්‍රික්ක තරක් නෙමෙයි මේ රටේම තියෙන මේ පානීය ජල ප්‍රශ්නෙට උත්තර හොයන්න ඔබතුමාලට ගැටලුවක් මතු වෙන්නේ නැහැ. සල්ලිත් ඕන තරම් තියෙනවා. දැන් දෙසැම්බර් පළවෙනිදා ඉඳලා ලෝක මේ පිටටල් වලින් ගේන්න ඕනේ නැහැ සල්ලි. ඔබතුමාල් ජල සම්පාදන මණ්ඩලෙම්ම දැන් ජල ගාස්තු වැඩි කරලා ඔළුවටම දීලා තියෙන්නේ විශාල මුදලක් කෝටි ගානක මුදලක් වසරකට ඔබතුමාලට ඒක එකතු වෙනවා. ඒ නිසා මුදල් ප්‍රතිපාදන නැහැ කියලා කියන්නත් බෑ. ඒ මුදල් ප්‍රතිපාදන සම්බන්ධ කරගෙන අපේ නලින් ජයස මන්තුමා විසින් ගෙන්ලද යෝජනාව සාර්ථක නිම කරන්න හැකියාව තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. මේ ප්‍රශ්නේ මේ විදිහටම හම්බන්තොරක් තියෙනවා. දැන් වලවේ ගඟ මුහුදට වැටෙන තැන මුහුදොරේ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර එකහමාරක් විතර ඈතින් මෙතුමනි වලවේ ගඟේ පාලමට එහා පැත්තෙන් හරස් කරලා ඇනිකට්ටයක් හදලා තියෙනවා. ඇනිකට්ටයක් හදලා ඇනිකට්ටකින් මේ වතුර අඳෝගෙන ඒ අම්බලන්තොට හම්බන්තොට දක්වා මේ මුළු ප්‍රදේශෙම ජල ප්‍රශ්නේ පාන් ජල ප්‍රශ්නේ එක විසඳනවා. ඒ වගේම මාතරත් එහෙමනේ. මාතරත් අපි දන්නවා කද්දුව පැත්තේ. ඒ කද්දුව ප්‍රදේශයේ මේ විදියටම නිලලා ගඟේ විශාල අනිකට්ටයක් හදලා මේ විදියට මේ ජලපස්සට සාර්ථකව විසුම් ලබා දීලා තියෙනවා. ඒ නිසා කළුතර දිස්ත්‍රික් කියන්නේ බස්නාහිර පළාතේ ඉතාමත්ම දියුණු දිස්ත්‍රික්කයක්. ඉතින් මේකටත් ඒ වැඩේම කළ හැකි තියෙනවයි කියන එක පැහැදිලි. මොකද එතුමා ඉදිරිපත් කරා යෝජනා වසර ගන්නා තිස්සේ තිබුණ නමුත් ඒ පොළවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඉවරලා. ඒ නිසා පසුගිය වකවානුවේ අපි වතුර වෙනුවට විව්වේ හැමතුමනි හුලන් තංගල්ලේ. තංගල්ලේ සතියකට දවස් දෙකයි දුන්නේ වතුර. දවස් පහක්ම අපි මීටරේ කරකැවනවා වතුර එන්නේ ඉස්සරලා හුලන් තමයි බොන සිද්ධ වුණේ අපට. අන්තිමට ලිංගල වතුර නැහැ. අමාරුවෙන් තමයි ජීවිතය ගත කරේ. ඒ නිසා අපට සිද්ධ වුණා මාතරින් මාතර දෙනගම වැවෙන්. ඒ වගේම තංගල්ලේ ඉදල් සම්පාදන ක්‍රමේ තාකොටසක් තියෙනවා කට්ටකඩුවේ වැව තියෙන මංගුකොළ බැලැස්සේ. ඒකට වතුර අරගෙන ආවේ උඩවලව ජලාසෙන්. මේ විදියට බරපතල විදියේ ගැටලුවක් මතු වුණා. මේකට හේතුව තමයි හරියට විද්‍යාත්මකව කාලගුණයේ දේශගුණයේ රටගෙන හිතලා වැඩකටයුතු කරනෝ නම් මේ පස්සේ මතු වෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් මිල්ලිමක් කරන සමුන්නාසගෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක මැදිහත් වෙලා සහෝදර බැම්මෙන් බැඳිලා එයාත් එක්ක සම්බන්ධ වෙනෝ නම් මේ පස්සේ හොතර උත්තර දාගන්න පුළුවන්. ජල සම්පාදනයේ ඉන්න සමහර ඉංජිනේරු මහත්තුරු ඒ වගේම ප්‍රාදේශීය ඉංජිනේරු මහත්තුරු විශ්වාස කර ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපට අයිති නැහැ. ජල පානීය ජලය දෙන්න ඕන ජල සම්පාදන මණ්ඩලෙන්. වාරි මාර්ග දෙපාර්තමේන්තුවට දෙන්නේ ගොවින්ට ජලය දීම. එනිසා ජල සම්පාදන මණ්ඩල ඉංජිනේරු මහත්තුරු හිතාගෙන ඉන්නේ වාරි මාර්ග මහත්තුරු අරංගල් දුන්නුතින් ජලය අපි දෙනවා මිනිසුන්ට බොන්න. එහෙම ක්‍රමයක් නැහැ. තමන්ට අවශ්‍ය ජලාස තමන්ට අවශ්‍ය ඒ ධාර්තාවෙන් විශාල ජලාස හදා ගන්න ඕන. හදාගෙන ඉවරලා තමයි වැඩේ කරන්න ඕන. 2004 තංගල් ජල සම්පාදන ඒ ක්‍රියාවලිය පවුල් 15000 20000 අතර ඉන්නවා. බෙලියත්ෙත් එක්ක පවුල් 30000 අතර ඉන්නවා. මේකට 2004 මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ආරම්භ කරා නමයාලුවිල ජල යෝජනා ක්‍රමයේ කෝටි ගාණක් ඉදන් කරා. සත පහක වැඩක් උනේ නැහැ. සත පහක වැඩක් උනේ නැහැ. සුදුවල් ලිබ්බට වත් වෙලා තියෙනවා. ඒ නිසා හරියට මේ පිළිබඳව ඇල්මකින් බැල්මකින් කැක්කුමකින් කටයුතු කරන අපි විශ්වාස කරනවා ජල සම්පාදන මණ්ඩලයට මේ අභියෝග ජය ගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ නිසා ඒ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ඒ යෝජනාව ඒ ජනතාවගේ අවස්ථාවේ ඉතාම කඩිනමින් විද්‍යාත්මක සැලසුම් මත අමුන්නාසලා ක්‍රමයක් හදලා නිම කරන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දොස්තර නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා ගේ මේ යෝජනාව නිහල් ගලපති මන්ත්‍රීතුමා ස්ථිර කරමින් කරපු මේ කතාවේ එතුමන්ලා දෙපළම විශේෂයෙන්ම තෙත් කලාපයත් වේලි කලාපයත් අතරේ මාරුවෙන් මාරුවට ඇතිවන මේ ඉඩෝරිය පිළිබඳවත් ඒත් සමග මතුවෙන මේ පානීය ජලය පිළිබඳ වූ මේ උග්‍ර ප්‍රශ්නය පිළිබඳවත් ඒ සඳහන් කරපු ප්‍රදේශවල ඇතිවලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමෙන් ඉදිරිපත් කරපු මේ යෝජනාව පිළිබඳව මගේ ප්‍රතිචාරය මෙලෙස මම සඳහන් කරනවා. මේකේ ඇත්ත වශයෙන්ම කෙටි කාලීන, මධ්‍යම කාලීන, ඒ වගේම දිගු කාලීන කියලා අදියර තුනකින් අපි මේ ප්‍රශ්නයට විසඳුම් දැන් සකස් කරලා තිබෙනවා. ප්‍රථමයෙන් මේ පිළිබඳව ඉතිහාසය සහ වර්තමාන තත්ත්වය මම පැහැදිලි කළ යුතුයි. කළුතර ජනතාවගේ පානීය ජලය අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රධාන වශයෙන් ජලය ලබාගනු ලැබෙන්නේ කළුගඟෙනි. කළුගඟ කරදිය මිශ්‍ර වීම ආරම්භ වුණේ 2009 වර්ෂයේදී. ඇතෙන් සිට 2011, 2012, 2013, 2014 යන වසරවලදී පෙබරවාරි මාර්තු කාලයන් තුලදී කළුගඟට කරදිය මිශ්‍ර ජලය ගලා යෑම සිදුවෙනවා. එම නිසා පානීය ජලය සඳහා ජලය ලබා ගන්නා කෙත්හෙන කුළුමුව දක්වා කරදිය ජලය ගලා යෑමට එම සිදු වුණා. 2016 වසරේදී පෙබරවාරි මාර්තු සහ අගෝස්තු සෙප්තැම්බර් කාලයන්වලදී වසරකට දෙවරක් කළුගඟට කරදිය මිශ්‍ර ජලය එක්වීම සිදු වුණා. තවද 2016 වසරේදී අගෝස්තු සෙප්තැම්බර් කාලයේදී මේ දක්වා ඇති වූ වැඩිම කරදිය මිශ්‍ර ජලය ජල කුළුමුව වෙත ළඟාවීම සිදු වුණා. ඒ ජලයේ විද්‍යුත් සන්නායකතාවය මගින් මනින ලද අතර එහි අගය කියුබික් මීටර්ස් වලට 1000ක් ms ඉක්ම වෙලා තිබුණා. මේ කෙටි කාලීන විසඳුම කළුගඟට කරදිය මිශ්‍ර වීම නිසා මණ්ඩලය මගින් සපයනු ලබන ජලය පානයට අපහසු සියලුම අවස්ථාවන් වලදී ජල බවුසර් සැපයීම මගින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතා හැකි උපරිම අයුරින් සපුරාලීම ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය කටයුතු සිදු කළ තිබෙනවා. මේ සඳහා වසරකට ජල බවුසර් 12ක් පමණ යොදාගනු ලබන අතර එමගින් එම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා හැකි උපරිමයෙන් සපුරාලනු ලබයි. තවද 2014 වසරේදී හා 2016 වසරේ මුල් කාට්ටුවේදී තිබුණ ජල මූලාශ්‍රය කරදිය මිශ්‍ර ජලය ගලායම වැළැක්වීම සඳහා තාවකාලික වැලිබැම් ඉදිකිරීම් සිදු කරන ලැබුව අතර එම උත්සාහයන් සාර්ථක නොවුණු බැවින් දීර්ඝ කාලීන විසඳුමක් සඳහා මණ්ඩලය සැකසුම් සකස් කර තිබෙනවා. දීර්ඝකාලීන ස්ථිරසාර විසඳුම අලුත්ගම මතුගම අගලවත්ත ජල සම්පාදන ව්‍යාපෘතිය. කෙත්හේන ජල පවිත්‍රාගාරය සඳහා ජලය ලබා ගන්නා තෙබුණ පිහිටි කුළුමුවට කිලෝමීටර් 14ක් පමණ ගඟ ඉස්මත්තේ පිහිටි කළුගඟෙහි එක් අතුගංගාවක් වන කුඩා ගඟේදී ධාරිතාව දිනකට ගැලුම් මිලියන 16.5 කුළුමුවක් ඉදිකිරීම. එහි සිට විස්කම්බය මිලිමීටර් 800ක් වන කිලෝමීටර් 15.5 දිගකින් යුතු පොම්ප කිරීමේ නලමාර්ගයක් මගින් කෙත්හේන ජල පවිත්‍රාගාරය දක්වා ජලය රැගෙන බිත් බෙදා හැරීම කටයුතු සිදු කිරීම. මෙයට අමතරව කළුතර, අලුත්ගම, බේරුවල, අගලවත්ත, මතුගම ප්‍රදේශවල ජල සැපයීම ආවරණය සහ හැකියාව වැඩි කිරීමටද මෙම ව්‍යාපෘති යටතේ සිදු කිරීමට නියමිතය. මෙම ඉදිකිරීම ආරම්භ කිරීමට ඉන්දියානු සමාගමකට රුපියල් බිලියන 25.5 කොන්ත්‍රාත්තුවක් මේ වන විට ප්‍රදානය කර තිබෙනවා. ඒ වැඩකටයුතු මේ මාසේ අන්තිම වන විට අපි පටන් ගැනීමට සූදානම් කරලා තිබෙනවා. තෙබුවනදී කළුගඟ හරහා
ලවණ බාධක වේල්ල සැලින්ස් බැරි ඉදි කිරීම යෝජිත ව්‍යාපෘතිය වනුයේ කෙත්හේන ජල පවිත්‍රාගාරය සඳහා ජලය ලබා ගන්නා තිබුණ කුල්මු මුණුවට පහලින් ස්ථිරසාර ලවණ බාධකයක් ඉදි කිරීම තුලින් ලවණ ජලය කුල්මුවට කරා ඒම වැළැක්වීම එහි පරිසර සක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා ලංකා හයිඩ්‍රෝලික් ආයතනය වෙත ටෙන්ඩර් පිරිනමා ඇති අතර ඒ සඳහා වැයවන වියදම රුපියල් මිලියන 18ක් වන අතර 2017 මාර්තු මාස වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිකිරීම් කටයුතු සඳහා ජපන් ආධාර යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ඇස්ටිමේට්ගත මුදල රුපියල් බිලියන 2.3කි. මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ අවශ්‍ය අනුමැති ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතී. මේක තමයි මේ පිළිබඳව තත්ත්වය. ඒ වගේම නිහාල් ගලප්පති මන්ත්‍රීතුමන් සඳහන් කරපු ආකාරයට එතුමන්ගේ දිස්ත්‍රික්කයේ වන හම්බන්තොට දිස්ත්‍රික්කයට අත් වශයෙන්ම දැන් අපි තවත් අධ්‍යයනය කරලා තිබෙනවා. විශේෂයෙන්ම ජින් නිල්වලා ගඟ හරවා හම්බන්තොට දිස්ත්‍රික්කයට උමගේ හරහා අපි වතුර ගෙන යාමට අපි උත්සාහ කරනවා. ඒ පිළිබඳව අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සමග යම් යම් ගැටලු තිබෙනවා. ඒක දැන් සාකච්ඡා කරමින් පවතිනවා. ඒ පිළිබඳව විශේෂ කමිටුවක් පත් කරලා අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන්ම දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වරායත් මත්තල ගුවන් තොටුපළත් ආශ්‍රිතව අපි විශාල මේ ඉන්ඩස්ට්‍රියල් ජෝන් එකක් චීන සමාගමෙන් ඉදිකරන්න යන බැවින් ඒ ආයෝජකයන්ට පවා මේ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට ජනතාවගේ මේ පානීය ජල ගැටලු විසඳීම සඳහා උපරිම අපේ අවධානය යොමු වෙලා තියෙන කියන එක පිළිබඳව මම කියා සිටිය යුතුයි.
පත්‍රමන්ත්‍රීතුමා
ඒකත් අපි නෑ අත් වශයෙන්ම ඔබතුමා කියපරිදි මේකටම
සම ගැටලුවක් නේ හදන්න පුළුවන්. ඒක කෝටි ගාණක් පිටං කර සත පහක වැඩක් උනේ නෑ. ඔබතුමා හොයන්න විශේෂයෙන්ම වාර්තාගත ඉල්ල තියෙනවා.
අත් වශයෙන්ම දිවයිනේ නොයෙකුත් පළාත්වල දැන් අපි අඹතලේ ඒවා ජලාශ්‍රය වැනි පානීය ජලය සඳහා වූ ඒකටම ආවේනික වූ ජලාශ ඉදිකිරීම අපි මෑත කාලෙදී කරලා නැහැ. ඉතින් ඒ පිළිබඳව අපි පස් පොලක වගේ ඒ වගේ පානීය ජලයට විතරක් ආවේනික වූ ජලාශ සෑදීම සඳහා අපි දැන් අධ්‍යයනයන් පවත්වාගෙන යනවා.
සරල මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි ඇමතුමාගේ සවිස්තරාත්මක පිළිතුර ගැන. මට එකම එක කරුණක් දැනගන්න කැමතියි. දැන් කුඩා ගඟ ආශ්‍රිතව හදන ජල පවිත්‍රාගාරය සහ අර ලවණ බාධකය ඉදිකිරීම කියන ව්‍යාපෘති දෙක අවසන් කරන්නට තමුන්වහන්සේලා කොච්චර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවද?
නැන් ලවණ බාධකයට අපිට බිලියන 2.3ක් බිලියන 2300ක් වැනි මුදලක් අවශ්‍ය වෙන එක ජපන් ආධාර යටතේ තමයි අපි ලබා ගැනීමට අදහස් කරන. විශේෂයෙන්ම ජපන් රජය කළුගඟ ව්‍යාපෘතිය දෙවැනි අදියර කරන්නටත් ඉදිරිපත් වෙලා සිටිනවා. ඉතින් ඒ කළුගල ව්‍යාපෘතිය දෙවැනි අදියර කරාම අපිට ඔබතුමා කිව්ව පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතාවන් පිළිබඳවත් අපට ඒක පාවිච්චි කළ හැකි. නමුත් විශේෂයෙන්ම දැන් කුඩා ගඟ ඒ කුළුමුව හැදීමේදී ඒ වැඩකටයුතු අපි දැන් කරන්න සූදානමින් සිටිනවා. ඒක වහාම පටන් අරගෙන මේක කොච්චර කල් ගණනේද කියලා මට කියන්න අමාරුයි. මම ඒ ගැන හොයා බලලා ඔබතුමාට මම දැනුම් දෙන්නම්.
බොහොම ස්තුතියි. මේ සභාව හෙට පෙරවරු 9:30 රැස් වෙනවා.